මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
අජයෂ්ටංග ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු නම්ය මුඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නාරති සහති ධීරං නාරති ධීර සංහති ධීරෝව අරතින් සහති ධීරෝහි අරතින් සහෝ සබ්බකම්ම විහායිනං පනුන්නං කෝමි වාරයේ නික්ඛං ජම්බෝ නදස්සේව කෝතං ඉන්දිතු මරහති දේවාපිනං පසංසන්ති බ්‍රහ්මනාපි පසංසිතෝති සදහැවත් පින්නතුනේ අපේ මේ දිවයිනට බුද්ධ ශාසනය ලැබුණ දවස හැටියට සැලකෙන මේ පොසොන් පෝය දවස ශාසනික ප්‍රතිපත්ති සිහියට නගා ගැනීමට හොඳ දවසක්. විශේෂයෙන්ම බුද්ධත්වයෙන් වර්ෂ 2600ක් ගතවීම සමරන මේ වර්ෂයේ කවුරු කවුරුත් මේ පිළිවෙතින් පෙළ ගැසීම ගැන කතා කරනවා ඇහෙනවා. එදා ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලද්දිව පිහිටුවා වදාළ බුද්ධ ශාසනය උද්දීප්තිමත්ව බැබළුණ කාලවල ඉතාමත්ම ජනප්‍රිය වුණ සූත්‍ර දේශනාවක් අද මේ පින්වතුන්ට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වුණේ අන්න අර පිළිවෙතින් පෙළ ගැසීම ගැන කල්පනා කරලයි. ඒ සූත්‍ර දේශනාව අතීතයේ හැඳින්වුණේ මහා ආර්ය වංශ සූත්‍රය නමිනුයි. ඒ සූත්‍රයේ අගට එන ගාථා දෙකයි අපි අර මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක විශාල සංඝ පිරිසක් අමතලා මේ සූත්‍ර දේශනාව, ආර්ය වංශ සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුණා. ඒක අද දකින්න ලැබෙන්නේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ. යම්කිසි විශේෂ අරමුණක් මතු වුණ නිසා නෙවෙයි, අපට හිතන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේටම අදහස ඇති වෙලා තියෙනවා. සංඝයා වහන්සේලාට හික්කාවදීන අන්දමින් ශාසනික ප්‍රතිපත්ති මතු කරලා දෙන්න. ඒක නිසා උන්වහන්සේ මෙන්න මේ විදිහටයි මේ පුදුම විදියේ සූත්‍ර දේශනාව ආරම්භ කළේ. මහණෙනි, අග්‍ර හැටියට සලකන, අග්‍ර හැටියට පිළිගත්තු, දීර්ඝ කාලයක් සිට පැවතෙන බවට සම්මත වූ, ආර්යයන්ගේ වංශයට අදාළ හැටියට සලකන, නුවණැති මහණ බමුණන් විසින් සැක නොකරන ලද, සැක නොකරනු ලබන, අනාගතයේ සැක නොකරන්නා වූ, පිළිකුල් නොකරන්නා වූ ආර්ය වංශ ධර්ම හතරක් තිබෙනවා කියලා එහෙම ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ එකින් එක සංඝයා වහන්සේලාට මෙහෙම විස්තර කරනවා. මහණී, මේ සස්නෙහි යම්කිසි භික්ෂුවක් ඉතරීතර චීවර සන්තෝෂයෙන් යුක්ත වූයේ වෙයි. ඉතරීතර චීවර සන්තෝෂය කියන එක ඉස්සෙල්ලාම මේ අනික් කාරණා කියන්න කලින් මේ වචන තේරුම් කරන්න සිද්ධනවා. මේ පින්නතුන්ට යමක් හිතා ගන්න, ඉතරීතර කියන වචනේ තේරුම ඇත්ත වශයෙන් ඉතර කියලා පාලිය යොදන්නේ දෙකක් අතරින් එකක් කියන එකටයි. ඉතරීතර චීවර සන්තෝෂය කියලා කිව්වොත් දෙකෙන් එකක් කියලා කියනකොට මොකද්ද? රළු සිවුරක් වෙන්න පුළුවන්, සිනිඳු සිවුරක් වෙන්න පුළුවන්, අලුත් සිවුරක් වෙන්න පුළුවන්, පර්ණ සිවුරක් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට දෙකෙන් එකක්. එතකොට ඉතිරීතර චීවර සන්තෝෂයෙන් සතුෂ්ටි වේවි කියලා කියන්නේ ඒ කොයි විදිහේ සිවුරක් ලැබුණත් සතුටු වෙනවා කියන එක. ඒ අදහස සාමාන්‍යයෙන් සලකා ගන්න. එතකොට මේ පළවෙනි කාරණය, මේ සස්නෙහි යම් කිසි මහාන කෙනෙක් ඉතිරීතර චීවර සන්තෝෂයෙන් යුක්ත වූයේ වේ. ඒ වගේම දෙවෙනි කාරණය, ඒ ඉතරීතර සන්තෝෂයේ ගුණ කියන්නේ වෙයි. අනිත් සංඝයා වහන්සේලාටත් ඒකේ වටිනාකම කියා දෙනවා. ඉතරීතර සන්තෝෂයෙන් ගුණ කියන්නේ වෙයි. එසේම ඊළඟට තුන්වෙනි කාරණේ දක්වන්නේ ඒ භික්ෂුන් වහන්සේ සිවුරු සෙවීම පිළිබඳ කාරණේදී නුසුදුසු ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. ආජීවයට නොගැලපෙන විදිහේ නුසුදුසු ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. සිවුරු සොයන්න ගිහිල්ලා සිවුරු නොලැබුණාම චිත්ත පීඩාවට දොම්නසටපත් වෙන්නේ නැහැ. ඊළඟට සිවුරු ලැබුණාම ඒ පිළිබඳව ලෝභයෙන් ගිජු වෙන්නේ නැතුව, ලෝභයෙන් තණ්හාවෙන් එයි ඇලී බැඳී ඉන්නේ නැතිව, ඒ වෙනුවට ඒ ආදීනව දකිමින් නිස්සරණ ප්‍රඥාවෙන් ඒ සිවුරු පරිහරණය කරනවා. ඒවායේ නොබැඳි ඒ සිවුරු පිළිබඳ තෘෂ්ණාව ඇති කරගන්නේ නැතුව. ඊළඟට කියනවා ඊළඟ කාරණේ, ඒ චීවර සන්තෝෂය, තමා තුළ තියෙන චීවර සන්තෝෂ ගුණය නිසා තමා හුවා දක්වන්නෙත් නැත, අනුන් හෙලා දක්වන්නෙත් නැත. අන්තිමට දක්වන කාරණය, ඒ චීවර සන්තෝෂය පිළිබඳව ඒ භික්ෂුව දක්ෂයි, අලස නැහැ, අනලස් කියලා කියනවා. ඒ වගේම සති සම්පජඤ්ඤයෙන් යුක්තයි. අන්න ඒ බඳු ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර අග්‍ර වූ ආර්ය වංශයේ පීඨියේයි කියනු ලැබේ. ඔන්න ඉතින් පළමුවෙනි කාරණය ඉතරීතර චීවර සන්තෝෂය කියන කාරණේ බව මතක තියාගන්නේ කියන්නේ ලැබෙන යම් සිවුරකින් සතුටු වීම කියන ගුණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ශාසනයේ යම් කිසි භික්ෂුවක් ඉතරීතර පිණ්ඩපාතයෙන් සන්තෝෂ වේ, සතුටු වේ. එතෙන්දි හිතා ගන්න තියෙන්නේ කටුක හෝ මිහිරි හෝ ටිකක් හෝ බොහෝ හෝ පිණ්ඩපාතය යනකොට ඒ දෙකෙන් එකක් කොයි විදිහක හෝ පිණ්ඩපාතයකින් ලද දෙයින් සතුටු වෙන ගුණය තියෙනවායි කියන එක. ඉතරීතර පිණ්ඩපාතයෙන් සන්තෝෂ සතුටු වූ ඒ වේ. ඊළඟට ඉතරීතර පිණ්ඩපාත සන්තෝෂී ගුණ කියන්නේ වෙයි. ඒ අනිත් අයටත් කියන මේක වටිනා දෙයක් ප්‍රතිපත්තියක් කියලා. ඊළඟට පිණ්ඩපාතය සෙවීමේදී නුසුදුසු ක්‍රියාමාර්ග ගන්නේ නැහැ ඒ භික්ෂුව. ඒක තුන්වෙනි කාරණේ. ඊළඟට පිණ්ඩපාතය සොයන්න ගිහිල්ලා නොලැබුණ විට දොම්නසට චිත්ත පීඩාවට පත් වෙන්නේ නැහැ. ළඟට පිණ්ඩපාතේ ලැබුණාම ඒ පිළිබඳව ලෝභයෙන් ගිජුවල තෘෂ්ණාවෙන් බැඳිලා ඒවට යට වෙලා ඉන්නේ නැතුව ඒක එහි ආදීනව දකිමින් නිස්සරණ ප්‍රඥාවෙන් මේක නිවන් අදහසින් පිණ්ඩපාතේ පරිභෝග කරනවා. ඒ වගේම තමන්ගේ ඉතරීතර පිණ්ඩපාතයෙන් සතුටු වීම කියන ගුණය ඒක නිසා තමා හුවා දක්වන්නේ නැහැ, අනිත් අය හෙලා දක්වන්නේ නැහැ. අන්තිම කාරණේ ඉතරීතර පිණ්ඩපාත සන්තෝෂය පිළිබඳව ඒ පිළිබඳව ඒ භික්ෂුව දක්ෂයි, අලස නැහැ, ඒ වගේම සති සම්පජඤ්ඤයෙන් යුක්තයි. ඔන්න එතකොට ඒ බඳු වූ භික්ෂුවත් බුදුරජාහන් ප්‍රකාශ කරනවා අර අග්‍ර වූ දීර්ඝ කාලයක් සිට පවතින ඒ ආර්ය වංශයේ පීඨියේයයි කියනු ලැබේ කියලා. ඔන්න ඊළඟට ප්‍රකාශ කරන බුදුරජාන් වහන්සේ සේනාසනය පිළිබඳව මේ ශාස්ත්‍රයේ යම් කිසි භික්ෂුවක් ඉතරීතර සේනාසනයෙන් සතුටු වේ, ඒ කියන්නේ ලැබුණු නියම් ඕනෑම සේනාසනයකින් සතුටු වෙන ගුණයයි, ඉතරීතර සේනා සන්තෝෂයෙන් යුක්ත වේ. ඒ වගේම ඉතරීතර සේනා සන්තෝෂයේ ගුණ අනිත් අයට කියන කෙනෙක් වේ. ඊළඟට සේනාසනයේ සෙවීම සඳහා නුසුදුසු ක්‍රියා මාර්ග ගන්නේ නැහැ. සේනාසනයක් නොලැබුණු විට චිත්ත පීඩාවටපත් වෙන්නේ කෙටියෙන් සලකා ගන්න. සේනාසනය ලැබුණු විට ලෝභයෙන් ගිජු වෙලා තෘෂ්ණාවෙන් බැඳිලා ඒක පරිහරණය කරනව වෙනුවට එහි ආදීනව සලකමින් නිස්සරණ ප්‍රඥාවෙන් නිවන් අදහසින් ඒක පරිහරණය කරනවා සේනාසනය. ඒ වගේම තමාගේ ඒ ඉතරීතර සේනාසන සන්තෝෂය කියලා කියන ඒ ගුණය නිසා තමා හුවා දක්වන්නේ නැහැ, අනුන් හෙලා දක්වන්නේත් නැහැ. ඒ වගේම සේනාසන සන්තෝෂය පිළිබඳව දක්ෂයි, අනලස්, ඒ වගේම සති සම්පජඤ්ඤයෙන් යුක්තයි. එබඳු වූ ඒ භික්ෂුවත් අග්‍ර වූ ආර්ය වංශයේ පිහිටියේ භික්ෂුවක් යයි කියනු ලැබේ කියලා බුදුරජාණන් වහන්සේ උන් තුන්වෙනි කාරණයක් කියනවා. හතරවෙනි ආර්ය වංශ ධර්මය හැටියට දක්වන්නේ යම්කිසි භික්ෂුවක් එක අමුතු දෙයක් එතන කියන්නේ භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහනා රාමෝ හෝති පහන රතෝ. ඒ ගුණ ධර්ම දෙක මෙතන දක්වනවා. භාවනාවට ඇලුම් කරන කෙනෙක්, ඒ වගේම භාවනාවේ ඇලුණු කෙනෙක්. පහනාරාම කියන්නේ කෙලෙස් ප්‍රහාණයට ඇලුම් කරන කෙනෙක්, කෙලෙස් ප්‍රහාණ කිරීමේ යෙදුණු එහි ඇලුණු කෙනෙක් කියන අන්නේ සලකා ගන්න තියෙන හතරවෙනි කාරණය භාවනාව ප්‍රහාණයක් කියන කාරණ දෙක සහිත භික්ෂුව. අන්නේ බඳු භික්ෂුව ඒ එතකොට ඒ ගුණය තියෙන භික්ෂුව පිළිබඳ පළවෙනි කාරණය ඒ භික්ෂුව භාවනාවටත් ලැබී භාවනාවට එහි ඇලුණු භික්ෂුවක්. ඒ වගේම කෙලෙස් ප්‍රහාණයට ලැබී ඒකට කැමති එහි යෙදෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ කියන්නේ එබඳු ඒ භික්ෂුව තමන්ගේ ඒ භාවනාරාමතා පහනාරාමතා කියන ඒ වටිනා ගුණ දෙක ගැන ඒ තමා හුවා දක්වන්නේ නැහැ, අනුන්සලා දකින්නේ නැහැ. තුන්වෙනිව කියන්නේ එතන ඒ භාවනාව පිළිබඳව ඇලුම් කිරීමක් ප්‍රහාණය පිළිබඳව ඇලුම කියන කාරණයේ සම්බන්ධයෙන් ඒ භික්ෂුව දක්ෂයි, අලස නැහැ, ඒ වගේම ඒ පිළිබඳව සති සම්පජඤ්ඤය තියෙනවා. අන්නේ බඳු භික්ෂුව හතරවෙනි ආර්ය වංශයේ පිහිටි කෙනෙක් කියලා හඳුන්වනවායි කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට ඒව හකුලුව දක්වමින් ප්‍රකාශ කරනවා. මහණෙනි, මෙන්න මේ ආර්ය වංශ ධර්ම හතර අතීතයේ ඉඳලා අග්‍ර හැටියට සලකන අග්ගඤ්ඤා, රත්ත්‍ඤ්ඤා, වංශඤ්ඤා, පුරාණා ඔය ආදී වචන වලින් බුදුරජාණන් වහන්සේ දක්වනවා. අග්‍ර හැටියට අතීතයේ ඉඳලා පිළිගත්තු දේවල් දීර්ඝ කාලයක් සිට පැවතෙන හැටියට සලකනවා. ඒ වගේම ආර්ය වංශයට අයිති ධර්ම හැටියට සලකනවා. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් සැක නොකරනු ලබන, පිළිකුල් නොකරනු ලබන වටිනා ගුණ ධර්ම හතරක් කියලා ඒ ආර්ය වංශ ධර්ම හතර පෙන්වුම් කළා. ඊළඟ බුදුරජාණන් ප්‍රකාශ කරනවා මෙන්න මේ ආර්ය වංශ ධර්ම හතරේ නියුක්ත වූ, සමන්විත වූ, සමන්වාගත වූ භික්ෂුව නගිනහිර දිසාවේ පෙරදිග දිසාවේ වෙසේ වී නමුත් ඒ භික්ෂුව එතන ඒත් අමුතු අචනයක් මේ පින්නතුන්ට තේරුම් කරන්න වෙනවා. අරතිය මැඩලනවායි, අරතිය යටපත් කරනවායි. අරති කියලා කියන්නේ පින්නතුනි ඒක හඳුන්වන්නේ ශාසන ප්‍රතිපත්තියේ භාවනාදී ඒ ගුණධර්ම කුසල ධර්ම පිළිබඳව නොයල්ම අරති. ඒකම අනිත් වචන තෝරන්න වෙනවා. අරති රති කියන වචන දෙකම මේ සූත්‍රයේත් යකට තියෙනවා. ඒ වගේම නිතර හමු වෙනවා නිසා රති කියලා කියන්නේ පංචකාමයේ පිළිබඳ ඇල්ම. අරති කියලා කියන්නේ සමාන නමුත් ඒකත් හොඳ නැති දෙයක්. අරති කියන්නේ අර පංචකාම පිළිබඳ ඇල්ම නැතිකම නෙවෙයි. ඒක යොදන්නේ ශාසන ගුණ ධර්ම, ශාසනික ගුණ ධර්ම පිළිබඳව නොඇල්ම. කොටින්ම නැවත ගිහි වෙන්න හිතන වගේ හිතවිලි අරති කියලා කියන්නේ. ඒකෝට මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ අවසාන කරන්නේ කොහොමද? අර වගේ සතර ආර්ය වංශ ධර්මයන්ගෙන් සමන්විත භික්ෂුව නගිනහිර දිසාවේ වාසය කරන්නේ වී නමුත් ඒ භික්ෂුවම අරතිය මැඬලයි. අරතිය මැඬලයි කියන්නේ පැවිද්ද පිළිබඳව කලකිරීම ජය ගන්න පුළුවන්. ඒ වගේම ඒ අරතිය ඔහුව මැඩලන්නේ අරතියට ඒ භික්ෂුව යට වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රකාශ කරනවා එම අනි භික්ෂුවක් වටහිර දිසාවේ හිටියත් උතුරු දිසාවේ හිටියත් දකුණු දිසාවේ හිටියත් කොයි දිසාවේ හිටියත් ඒ භික්ෂුව අරතිය මැඩලනවා අරතියට යට වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා අහන මොකද මේක් නිසාද මහණෙනි මම එහෙම කියන්නේ අරති රති සහෝහි ධීරෝ ඒ ධීර වීර ගුණ ඇති ඒ භික්ෂුව අරතියක් ජය ගන්නවා රතියක් ජය ගන්නවා අන්න ඒක නිසා එහෙම කියලා ඔන්න ඒ කාරණේ තමයි අර ගාථා දෙකෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක හකුළුව දැක්වේ අර අපි කලින් සඳහන් කළ ගාථා දෙක නාරති සහති ධීරං නාරති ධීර සංහති ඒ කියන්නේ නාරති සහති ධීරං අරති කියන ඒ ධර්මය ධීරයාව මැඩලන්නේ නැත ධීරයාව මැඩ පවත්වන්නේ යට කරන්නේ නැත මොකද නාරති ධීර සංහති අරතියේ ශක්තියක් නැහැ ධීරයා මැඩලන්න න අරති ධීර සංහති ධීරයා යටපත් කිරීමේ ශක්තියක් අරතිය තුල නැත ඊළඟට කියනවා ධීරෝව අරතින් සහති ධීරෝහි අරතින් සහෝ ධීරවේ භික්ෂුවම අරතිය මැඩලනවා ධීරයාමයි ඒ අරතිය මැඩලන්නේ දක්ෂ කියලා අන්නේ එකම අදහස මේ අවධාරණය කිරීමටයි බුදුරජාන් වහන්සේ මේ ගාථාව තුල කීප වරක් කියලා තියෙන්නේ ඊළඟට කියනවා සබ්බ කම්ම විහායිනං සියලු කර්ම දුරු කළා වූ සියලු කර්ම දුරු කළා වූ පණුන්නම් කියලා කියන්නේ කෙලෙස් දුරු කළා වූ සියලු කර්ම අතහැරියා වූ කෙලෙස් දුරු කළා වූ ඒ භික්ෂුවව පණුන්නම් කෝ නිවාරේ කවරෙක් වලක් පාලන්නේ දෙවලක් පාලන්න සමත් කෙනෙක් නැහැ ඒ වගේම නෙක්ඛං ජම්බෝ නදස්සේව කෝතං නින්දිතු මරහති ජම්බෝ නද කියලා කියන්නේ ජාම්බු කියන ගඟ ආශ්‍රයෙන් ලබාගත් රත්තරන් වඩා වටිනා හැටියට සැලකෙනම ඒ බඳු ඒ ජාම්බු නද ස්වර්ණයෙන් කරන ලද රන් කාසියක් වගේ පිරිසිදු වටිනා වූ භික්ෂුවට නෙක්ඛං ජම්බෝ නදස්සේව කෝතං නින්දිතු මරහති ඒ බඳු භික්ෂුවට කවුද නින්දා කරන්න සමත් වෙන්න කෙනෙක් නැහැ කියන එක. ඊළඟට තවත් ඒ වර්ණා වශයෙන් කියනවා දේවාපිනං ප්‍රසංසಂತಿ බ්‍රහ්මුණාපි ප්‍රසංසිතෝ බ්‍රහ්මයා විසිනුදු ප්‍රශංසා කරනු ලැබූ ඒ භික්ෂුවට දෙවියෝද ප්‍රශංසා කර. ඔන්න එතකොට ඒ ගාථාවෙන් කිව්වේ අර කියාපු කාරණාම වඩාත් කුළු ගන්වන විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවෙන් දක්වලා තියෙනවා. දැන් ඉතින් මෙන්න මේ ගාථා තේරීමේදී සාමාන්‍ය අතීතයේ ඉඳලා උපකාර කරගන්නේ දැන් සංඝයා වහන්සේලා පිළිබඳව තියෙන දුතංග කියලා කියන උග්‍ර ප්‍රතිපatti 13. ඒ උග්‍ර ප්‍රතිපatti 13 ආශ්‍රේණුයි මෙතන මේ කියන චීවර සන්තෝෂය, පිණ්ඩපාත සන්තෝෂය, සේනාසන සන්තෝෂය, ඊළඟට භාවනා රාමතාව ආදිය තෝරන්නේ. ඒවා තේරීමේදී අතීතයේ අපිට අහන්න ලැබෙන හැටියට දැන් මෙතන කෙනෙක් හිතන්න පුළුවන් මෙතන එකක් අඩුවක් පේනවා වගේ පේනවා. ගිලානපච්චය මේ පින්තුන අහලා ඇතිනේ. සිව්පස්සේ කියනකොට සීවර පින්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියලා තියෙනුනේ. එයින් මෙතන ගිලන්පස කිව්වේ නෑ වගේ. නමුත් සාමාන්‍යයෙන් තෝරන්නේ ගිලන්පසක් මේ පින්ඩපාතේටම අදාළ හැටියට දක්වනවා. අතීතයේ බෙහෙත් ආදිය ලබන්න පුළුවන් වෙන්නේ පින්ඩපාතේ ගිහිල්ලානේ. අන්න ඒක නිසා ඒකට අයිති හැටියට සලකනවා. මෙතන හතර වෙනුව දක්වලා තියෙන්නේ භාවනාවයි ප්‍රහාණය ගැන. ඉතින් ඒවා ගැන කියනකොට අර කිව්ව විවරණ ආදියේදී පෙන්නුම් කරන්නේ මේ දුතංග කියලා කියන ඒ උග්‍ර ප්‍රතිපත්ති සංඝයා වහන්සේලා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ඒ දක්වා වදාලේ මේ පින්තුන්ට කලින් අහන්න ලැබෙන්නේ නැති ඒ සම්බන්ධයෙන් මහාකාශ්‍යප මහා රහතන් වහන්සේ තමයි ඒ අග්‍ර ඒ තදග්‍ර තනතුරේ ලැබුවේ. ඒ තරම් උන්වහන්සේට ඒ ගෞරවයක් බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණේ මේ දුතංග රකින්න නිසායි. ඒකෝට ඒ දුතංග ඔන්න ඊළඟට ටිකෙන් ටික අපට අඳුන ගන්න වෙනවා. ඒවා අතුරින් චීවර පිළිබඳව දුතංග දෙකක් ඒ 13 අතරින් දෙකක් චීවර සන්තෝෂයට අදාළයි. සිවුරු පිළිබඳව ලද දෙයින් සතුටු වීම කියන ගුණයට අදාළ දුතංග දෙකක් තියෙනවා. පළවෙනි එක පංසුකූලික. පංසුකූල සිවුර කියන එක දැන් ඉතින් මේ කාලේ වෙන වෙන අර්ථ ඇති. නමුත් පංසු කියලා කියන්නේ පින්නතුනේ දූලි. පංසුකූල දූලි ගොඩ. දූලි ගොඩෙන් අහුලාගත්තු රෙදි කෑලි. දැන් ඉතින් ඒව ගැන හිතන්නවත් කෙනෙක් කැමති නැහැ. නමුත් අපි අහලා තියෙන බුදුරජාන් වහන්සේ පවා පංසුකූල සිවුරු දැරුවා. එතකොට ඒ පංසුකූල සිවුරු වලට අවශ්‍ය රෙදි සොයාගන්නේ කොහෙන්ද? එක්කෝ වීදියේ පිණ්ඩපාතේ අනාතරේ, එහෙම නැත්නම් කසල ගොඩෙන්, එහෙම නැත්නම් සොහොනේ විසිකරුව. ඒ බුදුරජාන් වහන්සේ පුණ්ණාදාසිය සොහොනේ විසිකර රෙද්දක් අරගෙන තමන් වහන්සේගේ පංසුකූල සිවුරු හදාගත්තා කියලා එහෙමත් සඳහන් වෙනවා පොතපතේ. කෙසේ හෝ වේවා අන්න පංසුකූල සිවුර. මොකද ඒක අර අල්පේච්ඡයි කාටවත් ඒ පංසුකූල පංසකූලික කියන දුතාංගයේ සමාදන් වෙන භික්ෂුව ප්‍රතික්ෂේප කරන ගෘහපතියන්ගෙන් ලැබෙන ගිහියන්ගෙන් ලැබෙන සිවුරු. ගිහියන්ගෙන් ලැබෙන සිවුරු ප්‍රතික්ෂේප කරලා අර කියාපු විදියට ලබා ගන්න සුහුණෙන් හෝ මගතොටින් හෝ ඒ විදියට ලබා ගන්න රෙද්දෙන් මහාගත්තු සිවුරක් පාවිච්චි කරනවා කියන ඒ උග්‍ර ප්‍රතිපත්තියයි පංසකූලිකංගය කියලා තියෙනවා. කොයි තරම්ද කියතත් බුදුරජාණන් වහන්සේ පැවිදි වෙනකොට කෙනෙකුට කියන විශේෂයෙන්ම උපසම්පදා අවස්ථාවේදී ඒ උපසම්පදා වෙන භික්ෂුවට මතක් කරලා දෙනවා බලාපොරොත්තු වෙන්න තියෙන අවමදේ. ඒවා කියනකොට ප්‍රකාශ වෙන එකට කියන්නේ නිස්සය හතර කියලා කියනවා. මෙන්න මේ පැවිද්ද පංසකූල චීවරන් නිස්සාය. රැයින්ටපත් වෙන්න ඕන පංසකූල චීවරයෙන්. අතිරේක ලාභ තමයි අර ගිහියන් ගින් ලැබෙන දේවල්. ඒකට අතිරේක ලාභ බලාපොරොත්තුෙන් පැවිදි වෙන්න එපා. කියන්නේ අවම වශයෙන් පංසකූල සිවුරක් ලැබුණත් සතුටු වෙන්න ඕන කියන. අන්න ඒක නිසා මේ පංසකූල චීවර කියන මේ දුස්තංගය හරියටම දක්වනවා මෙන්න මේ අර ඉතරී ඉතර චීවර සන්තෝෂයට අදාළව මේ පළවෙනි කාරණේ හැටියට. දෙවෙනි කාරණේ දෙවෙනි දුස්තංගයේ දක්වන්නේ තී චීවරික කියන එක. දැන් සංඝයා වහන්සේලා සමහර විට අදිෂ්ඨාන කරගන්නවා මම තුන් සිවුරෙන් විතරක් සෑහීමකටපත් වෙනවා. තුන් සිවුර කියලා කියන්නේ මේ පිනුතුන් තහල ඇති සංගල සිවුර, තනිපට සිවුර, අඳනිය කියලා හඳුන්වනවා. එතකොට ඒ තුන් සිවුරෙන් සෑහීමකටපත් වීමයි. එතෙන්දී යම් කිසි භික්ෂුවක් අදිෂ්ඨාන කරගන්නව නම් යම් කිසි කාල සීමාවකට හෝ මුළු ජීවිතයටම හෝ මම හතරවෙනි සිවුරක් පාවිච්චි කරන්නේ නැහැ. මේ තුන් සිවුරෙන් මම සතුටු වෙනවා. අන්නේ චීවර සන්තෝෂය එතකොට තී චීවරික දුසංගය කියලා කියන්නේ. ඒකත් අර සන්තුෂ්ටිය. මොකද ගිහි ලෝකේ ඉඳලා එනකොට ඇඳුම් පැළඳුම් පිළිඳඳ විලාසිතාවල් හිතේ ඔළුවේ තියාගෙන නෙන්නේ. ඉතින් ඒ සිවුර අඳින්න පටන් ගත්තට පස්සෙත් ඒ විලාසිතාවන් ඔස්සේ යනවා නම් මොකද්ද එතන මහානකමක් නැහෙනේ. අන්න ඒක නිසා ඒ මහානකමේ මූලික අර්ථය වටිනාකම් හඳුනා දීමට බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ ආදර්ශෙන් පවා දුන්නා. විශේෂයෙන්ම ආදර්ශෙන් පවායි කාරණේ පැහැදිලි කළා. විශේෂයෙන්ම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මොන ඒ චීවරිකංගය හිටන් ඉවරක්ක තුන් සිවුරෙන් වැඩිපුර ගත්තේ නැහැ. ඔන්න එතකොට ඒ සීවර සන්තෝෂය පිළිබඳව ඔය දුසංග දෙක දක්වන පොතපති. පිණ්ඩපාතය පිළිබඳව අර කියාපු සන්තෝෂයේ ඒකට නියෝජනය කරන්නේ දුතංග පහක්. ඒකේ පළමුවෙනිම එක දැන් හිතා ගන්න පුළුවන් මේ පින්නතුන්ට යම් කිසි භික්ෂුවක් පිණ්ඩපාතිකංගය කියන ඒ දුතංගයක් වශයෙන් අදිෂ්ඨාන කරොත් ඒ භික්ෂුව පිණ්ඩපාතයෙන් ලැබෙන ආහාරයෙන් පමණයි ආයේ නිමන්ත්‍රණ සඳහාවත් ගිහියන් ගෙන දෙන ආහාරවත් ඒවත් ගන්නේ උග්‍ර විදියට රකින්න භික්ෂුව පිණ්ඩපාතේ රැකීම. එතකොට ඒක නිසාම තමයි බුදුරජාන් වහන්සේ තර කියාපු වගේ නිස්ස හැඳින්වීමේදී අලුතෙන් උපසම්බදාවන භික්ෂුවට මෙන්න මේකයි බලාපොරොත්තු වෙන්න පුළුවන් අවම වශයෙන් කියන විදියට කියලා තිනවා. පිණ්ඩපාත භෝජනං නිසා පිණ්ඩපාතය සඳහා පැවිදි වෙන්නේ කියලා ඒක මතක් කරලා දෙනවා. එතකොට මොකද ඒක අල්පේච්ඡ වගේම ඒක අතරින් ලෝකයාට අනුග්‍රහයක් පිණ්ඩපාතයෙන් ජීවත් වීම. අනිත් එක වෙයි දැන් පතපතේ සඳහන් වෙන්නේ අර බමරෙක් අර මලේ වර්ණයටත් ගඳ සුවඳටත් හිංසා නොකර අර රොන් අරගෙන යනවා වගේ අන්න ඒ විදිහට කාටවත් පීඩාවක් නැතිව ගෙන්ගෙට ලැබෙන දෙයින් ජීවත් වීම. ඒක තුලින් තමන්ගේ මාන්නයත් අතහරිනවා. මගේ ධනයෙන් මම පැවිදිකම් කරනවා මට කවුද කියන්නේ ඉන්නේ කියලා එහෙම නැතුව අර පරපටිබද්ධාමී ජීවිකා කියලා කියන ක්‍රමයට මා ජීවත් වෙන්නේ මේ ශ්‍රද්ධාවන්ත අය දෙන ආහාරයෙන් කියලා හිතීමක් මේ කෙනෙකුට ඒ පැවිදි ගුණ ධර්ම රැකීමට හේතුවක් වෙනවා. ඉතින් ඒක නිසා අර අන්න ඒ විදිහට උග්‍ර විදිහට හිතාගත්තු භික්ෂුව පිණ්ඩපාතයෙන් පමණක් යැපෙනවා. ඊළඟට තවත් ඒක තවත් වඩා උග්‍ර විදිහට රකින්න කෙනෙක් ඇතම් විට සපදාන චාරිකංග කියලා කියනවා. ඒක අද්විතංගයක් හැටියට දන්නවා. සපදාන කියලා කියන්නේ පින්වතුනි ගෙන්ගෙට පිණ්ඩපාතය. දැන් ඇතම් විට බුද්ධ කාලයේ පව ඇතම් භික්ෂුන් වහන්සේලා හිට විශේෂයෙන්ම ශ්‍රද්ධාවන්ත ඇති ගෙදරවල වලට නිතර වැඩම කළ සමහරට ඊට ඇතුළට ගිහිල්ලා වන්දනවා. නමුත් එහෙම ගෙවල් තෝරගන්නේ නැතුව සිටු ගෙදර හෝ වේවා දිලිඳු පැල හෝ වේවා අන්න පිළිවෙලින් සපදාන කියලා කියන්නේ පිළිවෙලින් පිණ්ඩපාත වැඩීම. ඒකත් අංගයක් හැටියට සලකන දැඩිව රැකියා හිටියා මහා කස්සපාදී මහ රහතන් වහන්සේලා ඒව රකින්නේ නැති සපදාන ගෙන්ගෙට පිණ්ඩපාත වැඩියා. ඒක තුලින් අර කියන්නේ අර චන්දූපමා හඳ වගේ මොන ගෙදර ගඩවත් අහු වෙන්නේ නැහැ දකින්නම නමුත් කිට්ටු වෙන්නේ නැහැ කුඩු උපගකම් නැහැ වැඩි සම්බන්ධකම් නැහැ. අන්න ඒක තුලින් ඒ ආනිසංසය දක්වන භික්ෂුන් වහන්සේට ගිහියන් සමග අනවශ්‍ය සම්බන්ධකම් නැහැ. ඒ වගේම ඒ රස තෘෂ්ණා සමහර විට යම් යම් ගෙවල් වලට වැඩියෙන් යන්නේ හොඳ හොඳ දේ ආහාර ලැබෙන නිසා එහෙම ලොල් වීමක් නැතිව රස තෘෂ්ණාවෙන් තොරව හැම දිනාටම අවස්ථාව සලසමින් අර සපදාන චාරිකංගය භික්ෂුවක් සමහර විට අදිෂ්ඨාන කරගෙන රකින්නවා. ඊළඟට දක්වනවා ඒකාසනිකංගය කියන විශේෂ දේවල්. ඇතැම් භාවනාවට ලැබි ඇතැම් භික්ෂුන් වහන්සේලා දැඩිව අදිෂ්ඨාන කරගන්නෝ එක වරක් පමණයි ආහාර ගන්නේ. අනිත් වශයෙන් බුදුරජාන් වහන්සේ පවා එක රැකගෙන බව පුදුම හිතෙනවා. මේ කාලේ අහනකොට බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලා, මොකද අතීතයේ සංඝයා වහන්සේලා මුල්ම කාලේ රැට හිටන් අනඳලා තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ඒවට විරුද්ධ වෙලා අනිති පනවනකොට සමහර භික්ෂුන් වහන්සේලා විප්ලව කරා. ඉතින් කොහොම හරි බුදුරජාන් වහන්සේ ඒකාසනිකංග කියලා කියන දවසට එකවරක් විතරක් ආහාර ගැනීමේ ආනිසංස කියනකොට පුදුම හිතෙනවා. මොකද ඒ මම ඒ ඒකාසනිකංග වශයෙන් එකවරක් විතරක් වන්දනමයි, ඒව වැළඳීම නිසා මට මේ විදිහට ආනිසංස තියෙනවා කියලා. අප්පා බාධතං චප්පා තංකදං ච බලංච ලහුට්ටානච පාදු විහාරංච කියලා ඒ විදිහ ආනිසංස රාශියක් දක්වනවා. ආබාධ අඩුයි, හිතේ කරදර ආදී අඩුයි, ඊළඟට ශරීර ශක්තිය තියෙනවා, ශරීර බලය තියෙනවා, පහසු විහරණය තියෙනවා. ඒ සැහැල්ලු ආහාර ගැනීම තුළින් භාවනාමය ජීවිතයට පැවැත්මට හේතු වෙන නිසායි එක වෙලක් පමණක් වැළඳීමේ ප්‍රතිපත්තිය සමහර විට සමහර මුළු ජීවිත කාලය සමහර විශේෂ කාල යම් කිසි කාල සීමාවක් තුළ දුතංග වශයෙන් අදිෂ්ඨාන කරගෙන රකින්න. ඒකයි ඒකාසනිකංග කියලා කියන්නේ. තමත් ඒ වගේම ටිකක් දුෂ්කර එකක් තමයි පත්තපිණ්ඩිකංග කියලා කියන්නේ. පත්තපිණ්ඩිකංග කියලා කියන්නේ ඇතැම් භික්ෂුන් වහන්සේලා ඒකත් අදිෂ්ඨාන කරගෙන පාත්‍රයට ලැබෙන ආහාරය පමණයි ගන්නෙ. වෙන භාණ්ඩයක ආහාර ගන්නෙ නැහැ. ආත්‍රයෙන් ලැබෙන දෙයකින් විතරක් කියපෙනවා. ඒක තුල අර තමන්ට නිෂ්කලංකව අනිත් අර දැන් නානාවිද භාජන ගිහියෝගෙ නැතිනෝනේ. එතකොට ඒක සමහර විට හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. අර භික්ෂුව පාත්‍රයට ලැබුණ එක විතරක් අරගෙන කියලා ගහක් යට වෙලා වන්න දෙනවා. ඒකත් අර සන්තෝෂ ලද දෙයින් සතුට වීම ගුණය වගේම රස තෘෂ්ණාව අර අනවශ්‍ය දේවල් වලට හිත යැවීම වික්ෂිප්ත නොවි වෙනදීමට උපකාර වෙන නිසා ඒ භික්ෂුන් වහන්සේලා ඒකත් දසංගියක් හැටියට. එතකොට ඒ පත්ත පින්ඩිංගංග. ඊළඟට ඒ වගේම ඇතැම් භික්ෂුවක් එතකොට අපි කිව්වා පින්ඩපාතිකංග, සපදානචාරිකංග, ඒකාසනිකංග, පත්තපිණ්ඩිකංග. ඔන්න ඊළඟට කියනවා අමුතු එකක් කළුපච්ඡාබත්තිකංග. ඒක වැඩි අහලක් නැති වෙති. කළුපච්ඡාබත්තිකංග කියන එකත් සංඝයා වහන්සේලා රකින්නවා. ඒකේ අර්ථය මේකයි කෙටියෙන් කිව්වහම ඇති. දැන් සමහර සංඝයා වහන්සේලා වනදල ඉවර වෙනකොට තවත් ඔන්න මොකක් හරි ජීනවා. ඒකත් වන දෙනවා. නමුත් අර භික්ෂුව දැඩිව අධිෂ්ඨාන කරගෙන මම මේ ඉඳගත්ත මං ආහාර ඉවර කරාට පස්සේ අතිරික්ත භෝජනයක් ගන්නෙ නැත. අතිරේක භෝජනයක් මට ඕනි නැත. ඒත් අර මේ රස තෘෂ්ණාව ආදී අඩු කරලා සැහැල්ලු පැවැත්මක් ඇති කර ගැනීමට උපකාර වෙන. මොකද ආහාර තෘෂ්ණාවත් අර ඇඳුම් වගේම ආහාර තෘෂ්ණාවත් මේ සංසාරයේ සත්වයින් හැටියට තිරසන් කා කොටා ගන්න හැටි පේනුනේ. ඒවා අපේ සංසාරයේ හිපේ අරගෙන ආපු දේවල් අර රස තෘෂ්ණාවත්. ඒක නිසා රස තණ්හාය ගදිතෝ හදයන් නාබුජ්ජති කියලා ওই තේරගතාවල තියෙන රස තෘෂ්ණාවට ගිජු වුනාම හෘදය අවදි වෙන්නේ නැහැ. නිවනට අවදි වෙන්නේ නැහැ. ඒක නිසා ඒකත් ජය ගන්න නොයෙකුත් විදිහට ඒ සංඝයා වහන්සේ තම තමන්ගේ අඩුපාඩුකම් සකස් කරගන්න අර විදිහට දැඩි වෘතම නෙවෙයි, වෘත නෙවෙයි. තමන් කාටවත් ඒක පෙන්වන්නේ නැකනේ කිව්වේ තමන් හුවා දක්වන්නවත් අනුන් හෙලා දකින්නත් නෙවෙයි. ඒ ප්‍රතිපත්තිය රකින්නේ තමන්ගේම කෙලෙස් මර්ධනය කරගන්න. ඒකට කියනවා සල්ලේඛ ප්‍රතිපදා කියලා. දැන් මේ ගුණධර්ම රාශියෙම තියෙන ඇත්ත වශයෙන්ම මේ පිනොතට කෙටියෙන් කිව්වොත් සන්තුෂ්ඨිතා, අල්පේක්ෂිතා. ඉස්සෙල්ලාම ඉන්නේ අල්පේක්ෂිතා. අල්පේචිතා කියලා කියන්නේ ආසාවන් අඩු බව. සන්තුෂ්ඨිතා කියන්නේ ලද දෙයින් සතුටු වීම. සුභරතා කියලා කියන්නේ පහසුවෙන් පෝෂණයකට හැකියවීම. ඒ වගේම ඊළඟට සල්ලේක කියලා විශේෂ වචනයක් තියෙනවා. කෙලෙස් කැපීම. කෙලෙස් කැපීමට උපකාර වෙන ප්‍රතිපත්ති තම තමන්ගේ අඩුපාඩුවන් සොයලා ඒ අනුව දැඩි ප්‍රතිපත්ති රකින්න අවස්ථානුකූලව ඒවා ඒ කෙලෙස් ජය ගැනීමට සල්ලේක ප්‍රතිපදා. ඊළඟට අවසාන වශයෙන් කල්පනා කරනකොට වීරිය ආරම්භතා, වීරිය වැඩි වීමට. හුඟක් ආහාර ගත්තාම නිදිමත වැඩි ඉනේ. ඉතින් ඒ වගේ සැහැල්ලු ආහාරයක් භාවනාවට ගැලපෙන ආකාරයට අන්න ඒ විදිහේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ඒක එතකොට අපි කිව්වා ඔන්න අර පින්ඩපාතිකංගයේ පින්ඩපාත සන්තෝෂයට අදාළ දුතංග පහ. ඒක ආශ්‍රේණිය යුව සාමාන්‍ය අතීතයේ තෝරන්නේ. ඔය ආර්ය වංශ දේශනා කියන එක අපි මේ පැයකින් කියන්න ගියාට පුදුම හිතෙන පින්නතුන් ඒ ඩිංග අපි මතක් කරමු මේ වගේ දවසක. ඒක ඉතිහාසික කොටසක් මේ ඩිංගට මතක් කරන්නේ ඒ වටිනාකම තව තේරුම් ගන්න. මහා වංශයේ සඳහන් වෙනවා වෝහාර තිස්ස කියන රජතුමා මේ ශාසනය වෙනුවෙන් මහා පුදුම විදියට විශාල අන්දමින් සේවයක් කරපු රජ කෙනෙක්. අතීතයේ හිටපු ඒ රජු පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා. ඒ රටේ ඒ තැන්වල ආර්ය වංශ දේශනාව පවත්වලා ධම්මයට සැලැස්සුවයි කියලා. ඒ විදිහට තවත් බොහොම ධර්ම කතාවල සඳහන් වෙන ඔය දීඝවාහනක ආභයාදී ඒ මහා ස්වාමීන් වහන්සේලා මුළු තුන් යම් රැයම ආර්ය වංශ දේශනාව පැවැත්වුවා කියලා. තුන් යම් රැයකේ සේවයට අපි මේ පැය තුල කියන්න උත්සාහ කරන්නේ කෙටියෙන්. ඔන්න ඒ තරම් ඒ වටිනා අතීතයේ ඒ ශාසනය බැබළුණු කාලවල ගිහි ඒ උපාසක උපාසිකාවන් පවා මාගමදී මාගම් නුවරදී ඒ ආර්ය වංශ දේශනා පවත්වනකොට මුළු ඒ පළාතෙම මිනිස්සු ආවල්. ඉතින් ඒ වගේම සමහර රජවරු පවා රාත්‍රියේ ඒ තුන් යම් රැය ආර්ය වංශ දේශනාවට සමන් දුන් බව සඳහන් වෙනවා. ඒ තරම් මේ වැදගත් හැටියට සැලකුවේ අන්න කෙලින්ම බුදුරජාණන් වහන්සේ අර ආර්ය වංශය හැටියට හඳුන්වල ඒ ආර්ය කියලා කියන්නේ බුද්ධ පත්‍යේක බුද්ධ රහතන් වහන්සේලා එනත් සත්‍යගත ශ්‍රාවක ආදී අය උන්වහන්සේලාගේ වංශයට අයිති හැටියට වුවා දැක්වූ දේශනාවක් නිසායි ඒ තරම් ගෞරවයෙන් අතීතයේ සංඝයා වහන්සේලා පමණක් නොවේ ගිහියන් පවා ඒ ආර්ය වංශ දේශනාව ඇසුවේ. නමුත් අපි එච්චර දුර නොගියත් ඔන්න එතකොට දැන් අපි කියාපු ටික වට දැන් ඊළාට එකතු කරන්න තියෙන්නේ. දැන් එතකොට අපි චීවර ගැන කිව්වා, පිණ්ඩපාතය ගැන කිව්වා, ඔන්න ඊළඟට සේනාසනය ගැන කියන්න තියෙන්නේ. ඒ සේනාසන ගැන කියනකොට එතනත් දුතංග පහක් සඳහන් වෙනවා. ආරණ්‍යකංග, ආරණ්‍යක, ඒ ආරණ්‍යකංග කියලා කියන්නේ යම් කිසි භික්ෂුවක් අධිෂ්ඨාන කරගන්නවා මම මුළු කාලයම ආරණ්‍යේ වාසය කරනවා. එහෙම නැත්නම් ඒ භික්ෂුව සමහර විට අනුන්ට නොදැනෙන්න ගමට ඇවිල්ලා ඉඳලා රෑ වෙලා, කොටිම කියන්නේ මෙහෙමයි, අරුණ නංගවන්නේ කැලේ. සමහර විට ඒ ධර්ම කතාවල සඳහන් වෙන සමහර විට සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා පවා සමහරු ඒ දුතංගයේ හොරෙන්ම සමාදන් වෙලා, මොකද ඒක කියාපාන දෙයක් නෙවෙයි, තමන්ගේ භාවනාවට අදාළ නිසා, ඒ විවේකිය ඕන නිසා ඒක අදිෂ්ඨාන කරගෙන යම් කිසි කාල සීමාවක් තුළ මුළු කාලයම ආරන්නේ අර ඒ ජීවිත අපේක්ෂාව ඇතහැරලා සංවේගය ඇති කරගෙන ඒ ආරණ්‍ය තුළ ඇති ඒ විවේකයෙන් තමන්ගේ භාවනාව දියුණු කර ගැනීමට. එතකොට ඒ ආරණ්‍යකංගය කියන ඒ දුතංගේ සමාදන් වෙලා තියෙනවා ආරණ්‍යකංගය. ඊළඟට තියෙන්නේ රුක්ඛමූලිකංගය. රුක්ඛමූලිකංගය කියලා කියන්නේ ගහක් මුල වාසය කිරීම. අපිට හිතා ගන්නත් බෑ, හිතා ගන්න බැරි වුණාට දැන් මේ පින්වතට ඉබේම මතක් වෙන බුදුවරුන් බොහෝ විට බුදුවන්නේ ගහක් යට. ඒත් මොකද ආරාරේ ඒ විවේක පරිසරය ඒ භාවනාවට සුදුසු. ඒක නිසා රුක්ඛමූලිකංග කියලා ඒ දුතංගයත් එතැන්ම අදිෂ්ඨාන කරගත්තා. කොයිතරම්ද කියද බුදුරජාණන් වහන්සේ අර අපි කිව්වනේ උපසම්පදා වෙන භික්ෂුවට නිස්සය හතරක් කියලා අවම වශයෙන් මෙන්න මේ වයින් සෑහීමටපත් වෙන්න කියලා අවවාද කරනවා කියලා. රුක්ඛමූල සේනාසනයේ සඳහායි මේ පැවිද්ද කියලා මතක් කරලා දෙනවා. ගහක් යට ඉන්නත් ඉන්න ලෑස්ති වෙලා ඉන්න ඕන කියලා. එතකොට සේනාසනය කියලා කියන්නේ ඒකයි. එතකොට එයින් රුක්ඛමූලිකංගයේ සමාදන් වෙන භික්ෂුව හේවනකට යන්නේ ගහක් යටමයි ඉන්නේ. ඒක බලනකොට හිතා ගන්නත් බැරි වගේ උග්‍රමයක්. නමුත් ඒ වගේම මොන එතකොට ආරණ්‍යකංගයේ රුක්ඛමූලිකංගයේ ඊළඟට ඒ වගේම කියනවා අබ්බෝකාසිකංගයේ. ඒක ඊටත් වැඩිය ප්‍රබල වගේ පේනවා. අබ්බෝකාසික කියලා කියන්නේ එලිමහාන. එලිමහානේ ඇත්ත වශයෙන් රැක් ගත කරනවා නම් විවේකීව භාවනාවෙන් ඒක විශාල හිතට ලොකු ශක්තියක්. තවිද්ද පවා අභ්‍යවකාශය කියලා කියන සම්පූර්ණයෙන්ම එලිමහනක් වගේ කියලා. ඒක අත්දකින්න පුළුවන් යම් අවස්ථාවක ඒ දුතංගේ අදිෂ්ඨාන කරගෙන එලිමහනට ගිහිල්ලා එහෙන් පිටින්ම එතකොට හිත ඇදගෙන යන දේවල් නෑ මොකක්වත්. සම්පූර්ණ පූර්ණ විවේකයේ නිහඬියාව තුළ තමන්ගේ භාවනාව හරියන සමාධියට ළඟ අබ්බෝකාසිකංගේ අදිෂ්ඨාන කරගෙන ඇතැම් භික්ෂුන් වහන්සේලා එහෙම විදිහට උග්‍ර විදියට භාවනාව සඳහා මේ ඔක්කොම භාවනා මේ අන්තිමට කියන භාවනා රාමතාව පහනාම කාමතාව සඳහායි මේවා. කයට දුක් දීමට නොවේ. ඒකයි හිතා ගන්න තියෙන්නේ. ඉතින් ඔන්න එතකොට අපි කිව්වා දැන් ආරණ්‍යකංගය කිව්වා, රුක්ඛමූලිකංගය කිව්වා, ඊළඟට කිව්වා අභෝකාසිකංගය. ඔන්න ඊළඟ දෙතංගය තමයි සෝසානිකංගය. ඒක ටිකක් බය වෙන්නත් පුළුවන්. සුසානේ සොහොනේ අමු සොහොනේ අතීතයේ ඒ කතන්දර තියෙන සංඝයා වහන්සේලා සමහර විට ඒ උග්‍ර විදියට භාවනා කරනවා. විශේෂයෙන්ම අසුබ භාවනා වඩන අය ඒ කෙලෙස් ජය ගන්න රාත්‍රී කාලයේ පවා සුහුණි ගත කරලා තියෙනවා. ඒ සුහුන් පල්ලන්ටගෙන් අවසර ලබාගෙන ඒ විදියට උග්‍ර විදියට. ඉතින් බලන්න කොයිතරම් කැපවීමක්ද මේ නිවන වෙනුවෙන් සසර දුක් කෙලවර කර ගැනීම වෙනුවෙන්. ඒ කාලේ අමු සොහොන, දැන් කාලේ නිකන් සොහොනක් ළඟටත් යන්න බයයි, භූතයෝ ඉන්නවා කියලා. අමු සොහොනේ මේ අද දාපු මිනිහ තියෙනවා, පැරණි දිනේ තියෙන අකුණු එච්චේවා. ඒවා බලමින් දැන් නම් ඉතින් පින්තූර වලින් තමයි මේ අපි ওই අසුබ පින්තූර, ලස්සන පින්තූර බල තමයි අපි අසුබ භාවනා වඩන්නේ. ඒකේ අසුබයක් කියලා හිතෙන්නේ නැහැ. අනිත් පැත්තට ඇදුවහම කොහොම හරි නැතිකමට ඒත් ඇති. අතීතයේ මේ කුණු වෙලා හිතා ගන්නත් බෑ. ඒ විදිහ අමනුෂ්‍යය ඉන්නමයි අරගම මේක මුකුත් නැතුව අමනුෂ්‍ය බයටත් වැඩිය සංසාර බය ඇති කරගෙන අන්න අතීතයේ සොහොනට කියලා භාවනා කරලා බලාපොරොත්තු වන අර්ථයන් ඉතාමත්ම ඉක්මනින් ලබාගත්තු අයත් ඉන්නවා. ඒක නිසා මේවා හාසියට ලක් කරන්න නරකයි. ඒක නිසා සෝසානිකංගයේ හරි සුසානේ ජීවත් වෙන හේ සුසානියම තමයි. එතකොට එතන හේමනට ඉන්නේ එතනම තමයි. ඔන්න ඊළඟට අනිත් එක තමයි යථා සංතතිකංගය කියලා. ඒකත් මතක තියාගන්න අමාරු වෙන්න පුළුවන්. යථා සංතතිකංගය කියලා කියන්නේ ලැබෙන ඕනෙම සෙනසුනක් තෝරන්නේ යන්නේ නැහැ. ඔන්න දැන් අතීතේ හිතා ගන්න පුළුවන් ඔය 500 නමක් හිමි ඉන්න තැනක ගන්නවනේ. ඒක ඒ විදිහේ දුතංගයක් වශයෙන් නොරැක්කත් මේ පින්නතුන් අහලා තියෙනෝනේ රාහුල හාමුදුරුව කරපු දේ. අර සංඝයා වහන්සේලා වැඩි හිටියා එන්න 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 අයින්ට ගිහිලා කොහේද අන්තිම රැගත කරේ බුදුරජාණන් වහන්සේගේ වැසිකිළිය. අමුතුද සංඝයක් නැතුව. එතකොට අර කියන්න ගියේ නෑ. ඔයගොල්ලෝ දන්නවා අපේ තාත්තා මෙහෙමයි කියලා කියන්න ගියේ නෑ. එතකොට අන්නේ වගේ ලැබෙන යම් සෙනසුනකින් ඒක යථා සන්තති ගංගේ කියලා කියනවා. අන්න ඒක පස්වෙනුව දක්වන සේනාසන සන්තුෂ්ටිය පිළිබඳව. ඊළඟට අපි මේ කාල වේලාවත් අනුවයි මේ කෙටි කියලා කියන්න යන්නේ. ඊළඟට අපි අර කිව්වනේ දැන් එතකොට මෙතන අර සිව්පසය තුලින් පැහැදිලිව මෙතන පෙනෙන්නේ චීවර සන්තෝෂයයි පින්ඩපාත සන්තෝෂයයි සේනාසන සන්තෝෂයයි. ඔන්න ඊළඟට තියෙන එක ඒක ඉතාමත් වැදගත් දේ. ඒක නිසා තමයි මෙන්න මේව රකින්නේ. මොකද අතරිනු බුදුරජාණන් වහන්සේ දක්වන්නේ භාවනා රාමෝ හෝති භාවනා රතු පහනා රාමෝ හෝති පහන රතු. මේ ඔක්කොම කරන්නේ මොකටද? භාවනාවට ඇල්ම ඇතිකර ගැනීමටත් භාවනාව ඇල්ම ඇතිවෙහි යෙදීමටත් ප්‍රහාණය කෙලෙස් ප්‍රහාණයට ඇල්මක් ඇතිකර ගැනීමටත් කෙලෙස් ප්‍රහාණයෙහි යෙදීමටත් භාවනා රාමෝ භාවනා රතු. අන්න ඒක එහෙම හිතාගන්න. එතකොට ඒක ඒකදී ඒකට දක්වන දැන් එතකොට ඒකට මොකද්ද දුතංග කියලා කෙනෙක් හිතන්න පුළුවන්. දැන් අපි දුතංග 12ක් කිව්වා. ඉතුරු වෙලා තියෙන්නේ මේ සද්ධිකංග කියන දුතංගයයි. මේ සද්ධිකංග කියලා කියන්නේ පින්වතුනි ඉඳ ගැනීම. ඒ කියන්නේ නිදාගන්නේ නැතුව මුළු රැයට නිදාගන්නේ නැතුව කියන්නේ ඇඳක පිට හොවන්නේ නැතුව මේ සද්ධිකංගයේ මහා උග්‍ර විදියට අතීත පොත්වල සඳහන් වෙන ආනකොට පුදුම හිතෙනවා. සමහර රහතන් වහන්සේලා එහෙම ඒ නිදි නොල නිති නැතුවම ඒ නිදි මත ජය අරගෙන තීන මිද්දේ ජය අරගෙන මුළු දවසම වැඩිමනුත් ඉඳගෙන ඉන්න අවස්ථාවෙන් ඉඳ ගියොත් මිසක් ඇඳක පිට තියන්නේ නැහැ. එහෙම කතාන්තර කොටිකුත් තියෙන්නේ. ඇතැම් සංඝයා වහන්සේලා ওই වස් කාලේ එහෙම අදිෂ්ඨාන කරගත්තාම ඇඳ අනිත් පැත්තේ හරවන. ඇඳ අනිත් පැත්තේ හරවල කියලායි පටන් ගන්නෙ. නිකමටවත් නිදා ගන්න හිතුනොත් කියලා. අන්න ඒක තමයි නිසජ්ජිකංගිය කියන්නේ. නිසජ්ජ කියලා කියන්නේ ඉඳ ගැනීම. ඒක මහ පුදුමයි. ඒක ඒ විදිහේ රීරිය අහලත් ඇති මේ පින්නතුන චක්කුපාල හාමුදුරුවෝ වගේ අය අර ඇස් දෙක අන්ධ වුණත් ඇස් දෙක අන්ධ වෙනවා. අර ලෞකික වශයෙන් කියන මස ඇස අන්ධ වෙනවත් එක්කම ප්‍රඥා ඇස උදා වුණ බව අහලා තියෙනවනේ මේ පින්නතුනේ. ඒ දැඩිව අදිෂ්ඨාන කරගෙන වස්තු මාසෙම නීසජ්ජිකංග දුතංගේ රැකලා අන්තිමට රහත් වුණා. අන්න ඒ විදිහේ දේවල් ඒ නීසජ්ජිකංගේ රැක්ක ඔක්කොම අන්ධ වෙනවා කියලා හිතන්න එපා. නමුත් ඒක අර උග්‍ර විදියට නින්ද මෙච්චර කාලයක් සංසාරිකලින් නිදාගත්ත නේද නිදා ගැනීම නේද කියලා හිතලා අන්න වීරිය වැඩි වීම වීරියයි ප්‍රහාණයයි අවදිසිත තුලට කෙලස් දෙන්නේ නැහැ. එතකොට තීන මිද්දේ තුලයි අනිත් කෙලස් බලය ලබන්නේ. තීන මිද්දේ ජය අරගෙන අර භාවනා රාමතාව ඉබේටම ප්‍රහාණයක් භාවනාවක් දෙකම සිද්ධ වෙනවා නේසජ්ජිකංග. අන්න ඒක දක්වන්නේ වීරිය. වීරිය වැඩි වීමට නේසජ්ජිකංගයේ යොදනවා කියලා කියනවා. ඔන්න ඔක තුලින් අපිට පේනවා එතකොට බුදුරජාණන් වහන්සේ මේ දක්වා වදාළ මේ ශාසනික වටිනාකම් නිවනට එල්ලගලයි. මේව වෘත නෙවෙයි. සාමාන්‍ය වෘත හැටියට හිතන්න නරකයි. වැරදි අදහස් ඇති කරගන්න නරකයි. සංඝයා වහන්සේලා මේ මහණ වෙන්නේ මහණ වෙන අවස්ථාවේදී සිවුරුපටිය බඳිනකොට තාමත් කියන්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණාත දුක් වලින් නික්මීම. අන්න ඒ නික්මීම අදහස ඇතිව මේ හැම එකක්ම කරන්නේ. දැන් ඒ විශේෂයෙන්ම අපි එක දිගට කිව්වේ නෑ අර චීවර සේනා සන්තෝෂය ගැන කියන අවස්ථාවේ ආර්ය වංශ දේශනාවත් ඒ වගේම පින්ඩපාත සන්තෝෂය ගැන කියන අවස්ථාවේ සේනාසන සන්තෝෂය ගැන කියන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාළනේ අපි ඉඳසුණක් හැටියට කියතොත් චීවරේ සිවුර ලැබුණට පස්සේ ඒ පිළිබඳව ලෝභය ඇති කරගන්න නැතුව තෘෂ්ණාවෙන් ගිජු වෙන්නේ නැතුව එයට යට වෙන්නේ නැතුව ඒ වෙනුවට ආදීනව දකිමින් නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව අන්න නිස්සරණ කියන වචනේ ආදීනව තේරුම් අරගෙන වස්ත්‍රයට ආසාව ඇතිවීමේ ආදීනව තේරුම් අරගෙන ඒ වගේම මේ ආස්ත්‍රය පාවිච්චි කරන්නේ මොකටද? මේ විලි වසා ගැනීමටත් අර මැසි මදුරු ආදීන්ගෙන් ආරක්ෂා වීමටත්. ඔය දැන් මේ පින්නතුන් තරමක් දුරට දන්නවා ඇතිනේ ඔය සිල් සමාදන් වෙන පින්නතුන් ආහාර පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාව ගැන. ඒ වගේ සංඝයා වහන්සේලාට තියෙන සිව්පසය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාව. අන්නේ ප්‍රත්‍යවේක්ෂාවත් මේකට සම්බන්ධයි. ප්‍රත්‍යවේක්ෂාව තුල තියෙන්නේ මොකක්ද? ඇත්ත වශයෙන් මේ අර නිගන්ඨයෝ නම් ආහාරත් නොගෙන වස්ත්‍රත් නැතුව ඒක ඒකාන්තයක්. බුදුරජාණන් වහන්සේ වෙනුවට පෙන්වුවා මේක මාරයට අහු නොවන හැටියට මේ සිව්පසය පාවිච්චි කරන්න ඕන කියලා. සාමාන්‍යයෙන් ඔයව තුල තමයි මාරය හැංගිලා ඉන්නේ. දැන් හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා ඇති. සිවුර තුලත් සමහර විට මාර්ය හැංගිලා ඉන්න සිවුරයි කිව්වේ මාර්ය හැංගිලා ඉන්නවා කිව්වේ අර අර වටිනා වටිනා සිවුරු ඔස්සේ යනකොට ඔන්න මාර්ය පිණ්ඩපාතය තුලත් තියෙන මාර්ය හැංගිලා රස ආහාරයට කිසිුණ හැටි එතන මාර්ය සේනාසනය තුලත් එහෙමයි අන්න එහෙම ඉතල බලනකොට ඒවා අර ඒවායි ආදීනව තේරුම් අරගෙන මේවා ඒක ඒ ආදීනව තේරුම් ගැනීමටත් මේවා නිස්සරණය සඳහා උපකාර කර ගැනීමට තමයි ඔය සංඝයා වහන්සේලාට සිව්පසය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් කියලා තියෙන්නේ. එකකින් තේරුම් කරනවා ඒ ප්‍රත්‍යවේක්ෂාවේ කොටසක් තමයි මේ කුමක් සඳහාද මේක ගන්න කියන හිතන කල්පනා කරනවා. කුමක් සඳහාද අපි දැන් මේ ආහාර ගැන කියනවා නම් මෙන්න මේ ඉස්සෙල්ලා කියනවා මෙන්න මේ සඳහා නොවේ කියලා. මේව දවායන මදායන මණ්ඩනායන විභූෂණ ආදී වශයෙන් සාමාන්‍ය ලෝකයේ අර කියාවෝ විනෝදය සඳහා ශරීර මදේ වැඩිම සඳහා ලක්ෂණ කර ගැනීම සඳහා ඒ විදිහේ දේවල් සඳහා නොවේ ගන්න. ඒක ඉස්සෙල්ලා කියනවා. ඊළඟට ඒ වෙනුවට මේ හුදෙක් මේ ඇතිවෙච්ච අනේ හුදෙක් කියන වචනත් වැදගත්. මේ ඇතිවෙච්ච කුසගින්න නැති කර ගැනීමට කුසගිනි වේදනාව නැති කර ගැනීමට ඒක ප්‍රමාණ පමණ දැන වැළඳීමට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒක තුලින් අන්න අර ඒ ප්‍රත්‍ය ඒකට කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව කියලා. ඒක ආහාර ගන්න කලින් ඒ කලින් ඒවා ප්‍රත්‍යවේක්ෂා කරනවා. නූනින් සලකා බැලීම. මේකේ අර්ථය මොකටද මේ ගන්න? ඉහි කාලේ වගේ නෙවෙයි. මොකටද මේ ගන්න? ගන්නේ මේක නොගෙන බැරි නිසා. මේ කුසගිනි වේදනාව ජය අරගෙන මේ ශරීරය ගෙන යාම සඳහා කුතෙන්ට ගෙන යාමද? නිවන දක්වා. හුදෙක් මේක සඳහාය කියලා ඒකට ඒ නිස්සරණ ප්‍රඥාව කියලා කිව්වේ ඒක. ඊළඟට ඒකටම අදාළම තමයි ඔය සිව්පස ප්‍රත්‍යවේක්ෂාවේ තවත් ගැඹුරට භාවනාවක් බවට පරිවර්තනය කර ගැනීමටයි දක්වන්නේ. අපි දැන් ආහාරය ගැන කියනවනම් මේ ආහාරය සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන්. එතකොට මේ ශාරීරිය සකස් වෙලා තියෙන්නේ ධාතු හතරකින්. එතකොට මේ ආහාරය පිරිසිදු වූ මේ ආහාරය පිරිසිදු සුවඳ ගහන මේ ආහාරය මේ කුණු ශරීරයට ඇතුල් වෙලා මේක කිලිටි බවට පත් වෙනවා කියලා එහෙම සැලකීම තුලින් අන්න ධාතු මනසිකාරයත් අසුභ මනසිකාරයත් දෙකම ඉටු වෙනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා අර මාර්යයට ගොදුරු වෙන තැනින්ම මාර්යය ජය ගන්න හැටි. මේ සිව්පස ආහාරයට ප්‍රත්‍යවේක්ෂා කළොත් එතකොට අර ඒවායි ආදීනව සලකමි වැඩිපුර ආහාර ගැනීම හිමන්ට රස දෘෂ්ණාවට යටවීම ආදී ආදීනව සලකලා ඊළඟට ඒ වෙනුවට නිස්සරණ පඤ්ඤෝ හුදෙක් මේ ශාරීරිය ගෙන යාම සඳහා මේ ප්‍රතිපatti පිළිම සඳහා කියන අදහසින් කරනවනම් අන්න නිස්සරණ පඤ්ඤෝ මේ නික්මීම සඳහා කොයිතරම්ද කියොත් ඒ ගැඹුරින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා ආහාරං නිස්සාය ආහාරං පජහත්. මහ පුදුම කියමනක් ඒක. බැලුවහම අර විසංවාද වගේ එකක ටිකක් ගැලපෙන්නේ නැහැ වගේ. ආහාරං නිස්සාය ආහාරං පජහත්. ආහාරය උපකාර කරගෙන ආහාරය අතහරින්න කියලා කියනවා. ඒක මහා ගැඹුරු කියමනක්. මොකද බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා ආහාර හතරක් තියෙන සත්වෙන්ට. කබලින්කාර ආහාර කියලා කියන පිඬු වශයෙන් ගන්න ආහාරය, ස්පර්ශය, මනෝ සංචේතනා කියලා කියන මේ හිතවිලි ඒකත් ආහාරයක්. චේතනාවත් හිතවිලි ඒකත් ආහාරයක්. අන්තිමට විඥාණය. මේ ඔක්කොම ආහාර නැති කර ගැනීම සඳහා මේ ආහාරය උපකාර කරගන්නවා. ආහාරය උපකාර කරගන්නේ ඒක ඒව නැති කිරීම සඳහා. ආහාරන් නිසා ආහාර පජද ගැඹුරු පැත්ත. අන්න ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂාව තුනේ බුදුරජාණන් වහන්සේ දක්වනවා එහෙම ක්‍රියා කරන භික්ෂුව මාර්යාට යට වෙන්නේ නැහැ. මොකද මේ අපි සිව්පසය කියලා කියන එක මේක ඉතින් ගිහි පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් දෙන දෙයක්. නමුත් ඇතැම් තැන්වල බුදුරජාණන් වහන්සේ දක්වලා කියනවා මේ වචනයට අමනාප වෙන්න එපා. මේක ඇමක්. ඇමක් ආමිෂ කියලා කියනවා. ආමිෂ කියලා කියන්නේ ඇම. ඉතින් ඒ අර දැන් ඒක අපි ගිහි පින්වතා කියලා කියන්නේ නැතුව අපි කියමු මාර්යා. මාර්යා ඔන්න දැන් බිලි බානකොට දන්නවනේ යමක් දාලානේ මාළු අල්ලන්නේ. එතකොට ඔය යම දැන් මහම සමහර මාළුවෝ ඕක දන්නේ නැතුව ගිලලා අමාරුවටපත් වෙනවා. අන්න ඒක නිසා මේ ලෝකාමිස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. මේ සිව්පසයට ලෝකාමිස. ලෝකයාගෙන් ලැබෙන මේ ආමිසය. එතකොට මේ යම හරියට ගිලින්න දන්නේ නැත්නම් මේ වැරදියට ගිල්ලොත් එහෙම. ගිල්ල නෙමෙයි එතන තවසෙන් තියෙන එක භයානක දේ නොගිල ඉන්න එක. ඒක තුලින් අන්න මාර්යාට අහු වෙනවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විශේෂයෙන් මොන අපිට මතක් කරගන්න පුළුවන්. ඇතැම් විට මේ පින්නතුන් ඒවා වැඩි අහලත් නැතිවෙත් ඔය අරිය පරිේශන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන් මේ පින්තුන් ඇතැම් කෙනෙක් කියවලා ඇති අරිය පරිේශන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මේ සසරින් නික්මීම සඳහා කරපු පරිේශණය මහ පුදුම ආර්ය පරිේශණය දක්වනවා. එතකොට ඒ ආර්ය පරිේශණය ඒක මුල් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ නොමඟ ගියා. ලෝකයා නිවන සඳහා නැත්නම් සසරේ මිදීම සඳහා කයට දුක් දීමම ඒකම ප්‍රතිපදාව හැටියට දැක්වු නිසාර නිගණ්ඨයින් වගේ සීමාන්තිකව කයට දුක් දීලා අන්තිමට ඒ නිෂ්ඵලභාවයේ තීරණ ගත්තට පස්සේ මැදුම් මඟට ගියා. මැදුම් මඟට ගිහිල්ලා මේ කය යම් ප්‍රමාණයකට ගෙන යන්න සෑහෙන අන්දමට ආහාර ආදිය ගත්තා. අන්න ඒ අරියපරිසෙන් සූත්‍රයේ අගදි දක්වන බුදුරජාණන් වහන්සේ කර මහ පුදුම උපමාවක්. ඒ උපමාව ඒක නිසාම ඒ සූත්‍රය හඳුන්වන තමත් නමක් තියෙනවා. පාශරාසි. පාශරාසි කියලා කියන්නේ පින්වතුනි, දැන් පාශය කියලා කියන්නේ තොණ්ඩුව. දැන් මොකක් හරි සතෙක් අල්ලන්න තියෙන තොණ්ඩුවනේ පාශරාසි. ඒකට දක්වන උපමාව කියවහම තේරෙවි. ඔන්න මුව වැද්දෙක් මුවෙක් අල්ලන්න තොණ්ඩුව ගයක් දානවා. එතකොට ඇතැම් මුවෝ ඒවට අහුවෙලා වැද්දා එනකොට කර කියා ගන්න දෙයක් නැතුව වැද්දට අහුවෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වන අර ඒ මුව වැද්දට අහු නොවි මුවා තොණ්ඩු උඩ ලැගලා ඉන්නවා. වැද්දා එනකොට පැනලා යනවා. අන්න ඒ උපමාව දීලා තියෙන බුදුරජාණන් වහන්සේ මහ පුදුම උපමාවක් එතන ඉදලා තියෙන්නේ. හරි පරිේෂණ ශුන්‍ය අදහරිය තියෙන්නේ. අර පෙන්නුම් කරා අර අතීතයේ බුදුරජාණන් වහන්සේ ගමන් කළ මාර්ගය තුල තියෙන්නේ එහෙම් පිටින්ම වස්ත්‍රත් ඇතෑරලා ඒ විදිහට ආහාරත් ඇතෑරලා එහෙම කළා දා මේ සසනින් මිදෙන්නේ. ඒක නිසා ඒවා ඒ වෙනුවට මේවා නුවණින් සලකන එකට කියන්නේ ඥාන සංවර කියලා. ඥාන සංවරයේ තුලින් පත්‍යවේක්ෂා කරලා මේවා යර්ථය තේරුම් අරගෙන එහෙම කරනව නම් අන්න එතකොට අර මුවවැද්ද නැමැති මාර්යා එනකොට මේ වික්ෂුවට පැනලා යන්න පුළුවන්. මොකද අහුවෙලා නැහැ. අන්න ඒකට තමයි මේ ආර්ය වංශයේ උත්තර දේශනාවෙන් අපි ගන්න තියෙන්නේ. අර චීවර සන්තෝෂය ලද දෙයින් සතුටු වීම, අල්පේච්ඡ බව, සුභර්තාව, ඒ විදිහේ දේවල් තුලින් අසංගචාරීව දැන් කොයිතරම්ද කියලා දැන් අර සිවුරු පිළිබඳව කියාපු කාරණේට ගැලපෙන එක. අල්පේච්ඡතාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ බොහෝ විට සඳහන් කරන සංඝයා වහන්සේලාගේ පැවැත්ම පිළිබඳව හරියට සේයතාවි පක්ෂී සකුණු අහසේ යන කුරුල්ලෙක් වගේ පක්ෂියෙක් වගේ යම්සේ අහසට නැගලා ඒ පියාඹන නිදහස්ව පියාඹන කුරුල්ලෙක් පියාපත් දෙක අරගෙන යන්න වගේ සපත්ත භාරෝ වඩියේති පාත්‍රයයි සිවුරයි හරියට අර පියාපත් දෙක වගේ අර වැඩි කලමනා නැති බහුභාණ්ඩික නොවු ඒ අල්පේච්ඡව ජීවත් වෙන අර කිව්ව තේ කීවරික භික්ෂුව ගැන සඳහන් වෙනු තුන් සිවුරෙන් පමණක් සෑයීමකට පත් වෙන භික්ෂුවට බොහොම පහසුවෙන් තැනින් තැනට යන්න පුළුවන් හරියට පක්ෂිය වගේ. අන්න ඒ විදිහේ ඒ අල්පේච්ඡතාව සන්තුෂ්ඨිතාව ආදී ගුණ දක්වලා තියෙන්නේ. ඒවා භාවනාවට උපකාර වෙන නිසා, ප්‍රහාණයට උපකාර වෙන නිසා. ඒක නිසා අර බුදුරජාණන් වහන්සේ මේ දක්වූ ආර්ය වංශය හතර අපි තේරුම් ගන්න ඕනේ. අතීතයේ ඉඳලා ඒ නුවණ ඇති ශ්‍රමණ බ්‍රාහ්මණී සාමාන්‍ය අය නෙවෙයි, නුවණ නැති අය නෙවෙයි. අතීතයේ ඉතාමත් නෑත අතීතයේ ඉඳලා නුවණ ඇති ශ්‍රමණ බ්‍රාහ්මණීන් මෙන්න මේ ආර්ය වංශය තුල හැසිරුණ ආර්ය වංශ ධර්ම අගය කළ දැක්වුවයි කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා. අතීත බුදුවරු උන්වහන්සේලාගේ ශ්‍රාවකින් වහන්සේලා ඒ විදිහට සිව්පසය පිළිබඳවත් දැන් අර කියාව සිව්පසය පිළිබඳවත් ඊළඟට ඒකේ පරමාර්ථය භාවනාවත් ප්‍රහාණය කෙලෙස් ප්‍රහාණයත්. දැන් භාවනාව කියලා කියනකොට මේ පින්නතන හිතා ගන්න පුළුවන් බොජ්ජංග භාවනාව, සති, ධම්ම, විචේ, විරිය, පීති, පස්සාදි, සමාධි, උපේක්ඛා කියලා කියන ඒ බොජ්ජංග ධර්ම තුලින් තමයි ඒක තමයි නියමම භාවනාව. බොජ්ජංග භාවනාව. එතකොට ප්‍රහාණය කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය. දැන් මේ පින්නතුන් අහලා තියෙනවනේ ඔය සතර සම්‍යක් ප්‍රධානය කියලා. වීරිය හතරක් දක්වනවනේ. හතර මෙහෙමයි දක්වන්නේ නූපන්නා වූ අකුසල් නූපද වීම සඳහා. චන්දං ගණේති, වායනති, විරියං ආරභති, චිත්තං පග්ගන්හාති, පදහති ආදී වශයෙන් අපි කලින් අවස්ථාවල තෝරලා දීලා තියෙනවා. ඕනෑකමක් ඇති කරගෙන වෑයමක් දැරලා වීරියක් අනබල දැඩිව සිට පිහිටුවාගෙන ඒ උත්කෘෂ්ඨ වීරියක් දරනවා. ඒ බඳු වීරියක් දරන්න වෙන හතර ආකාරයෙන්. එකක් නූපන්න අකුසල් නූපද වීම සඳහා. එතකොට මේ දුතංගාදී සීවර සන්තෝෂ ආදී උපකාර වෙනවා නූපන්න අකුසල් නූපද වීම සඳහා. මේවා කල්පනා නොකර අල්පේච්ඡතාවයේ වටිනාකම තේරුම් ගන්නේ නැතුව පරිහරණය කරන්න ගියොත් සීමාන්තිකව දන්නේම නැතුව ඒ ප්‍රත්‍යවලට යට වෙලා ලෝකාමිසයට යට වෙලා ඇම ගිලලා අන්තිමට ගිහි ජීවිතයට පරිවර්තනය වෙනවා. අන්න ඒක නිසා තමයි මේවා ප්‍රදක්වලා තියෙන්නේ. එතකොට මේ පළමුවෙන්ම කියන්නේ නූපන්නා වූ අකුසල් නූපද වීම සඳහා, ඊළාට උපන්නා වූ අකුසල් නිරපීම සඳහා. සංඝයා වහන්සේ කෙනෙක් කල්පනා කරලා බලනකොට මගේ චරිතය අනුව මෙන්න මේ දේ අඩුගඩුකම් තියෙනවා, ආහාරයට රුචිය වැඩි, ලොල්කම වැඩි, ගිහි කාලෙන් අරගෙන ආපු ඔන්න එතකොට අරවා අදිෂ්ඨාන කරනවා, දුතංග අදිෂ්ඨාන කරනවා, වස්ත්‍රයට ඕනවට වැඩි ඇල්ම තියෙනවා නම් අන්න එතකොට පංසු කුලිකේ එකට යනවා. ඔය කෙලස් කැපීමට ඒකට කියන්නේ සල්ලේඛ ප්‍රතිපදා. සල්ලේඛ බුදුරජාණන් වහන්සේ ඉඩ දීලා තියෙනවා තමයි. නමුත් ඒව අතහරිනවා, කාටවත් කියන්න නෙමෙයි තමන්ගේ මේ කෙලස් කැඩීම සඳහා. ඔන්න එතකොට ඒක ඒ නූපන්නා වූ අකුසල් නූපද වීම සඳහා, උපන්නා වූ අකුසල් නිරපීම සඳහා. ඔන්න ඊළඟට තියෙන අනිත් පැත්ත නූපන්නා වූ කුසල් උපදවීම සඳහා අන්න භාවනාව භාවනාපත් ඊළඟට උපන්නා වූ කුසල් රැක ගැනීම සඳහා සංවර පහාන භාවන අනුරක්ෂණ කියන සතරාකාර සම්‍යක්ප්‍රධානයත් උපකාර වෙනවා මෙන්න මේ කියාපු ආර්යවංශ සූත්‍ර දේශනාව තේරුම් ගැනීමට. එතකොට අර අපි කලින් කිව්වා වගේ අතීත මේ ශ්‍රී ලංකාවේ අතීත ලද්දිවේ සංඝයා වහන්සේලා පමණක් නෙවෙයි උපාසක උපාසිකාවන් පවා මේ ආර්යවංශ සූත්‍ර දේශනාව ඉතාමත්ම ආදරෙන් මුළු තුන්යම් රැ ශ්‍රවණය කළ බවත් ඒ සංඝයා වහන්සේලාගේ ඒ ජඩි වීරිය අනුවම ඇතැම් උපාසක උපාසිකාවන් සමහර කතාවල් වෙන පුදුම විදිහට ඒ දේශනාව අහසන අතරේ සමහර විට කෙනෙක් අතිශෝක්ති කියලා හිතන්නත් පුළුවන්. අපිට කියන්න බෑ ඇතැම් උපාසිකාවක් එහෙම නැත්නම් අහන්න ආපු කෙනෙක් භික්ෂුවක් ඒ සර්පයෙක් දෂ්ට කරන එක බෝනස් එක කන නමුත් ඒවා බලන්නේවත් නැතුව ධර්ම ශ්‍රවණය කරනවා. ඔය විදිහේ දේවල් සඳහන් වෙනවා. මොකද මෙතන අන්න අර බුදුරජාණන් වහන්සේ එතකොට සංඝයා වහන්සේලාට පමණක් නෙවෙයි ගිහියන්ට මේ කියාපු මේ සංසෘෂ්ටිය ඊනාට මේවා විඳ දරා ගැනීම ශක්තිය නිවන සඳහා කර යුතු පරිත්‍යාගය හැම දිනක්ම අතීතයේ ගිහි පැවිදි හැම දිනෙකම හොඳට තේරුම් ගත්තා මෙන්න මේ ආර්ය වංශ සූත්‍ර දේශනාවෙන්. ඒකට තමයි මහා ආර්ය වංශ සමහර විට ඒක අතීතය හඳුන්වන්නේ. චතුපච්චේ සන්තෝෂ භාවනාරාම ආර්ය වංශ සූත්‍ර දේශනා කියලා දිග නමකුත් තියෙනවා. චතුපච්චේ සන්තෝෂ භාවනාරාමත සිව්පස්සය පිළිබඳ සන්තෝෂයත් භාවනාරාමයක් පෙන්වුම් කරන ආර්ය වංශ දේශනා. කොට ඒතනම් ඒ උත්කෘෂ්ට ශ්‍රේෂ්ඨ දේශනා දැන් නම් ඉතින් වැඩි අහන්න ලැබෙන්නේ නැහැ. අහන්න රුචිත් නැහැ. ඇහුවත් කිව්වත් වැඩක් නැති තත්ත්වයට දැන්පත් වෙලා තියෙන බව මේ පිනතුන හොඳින් දන්නවා. නමුත් අර මොන හේතුවකට හරි මේ මොන හේතුවකින් හරි මේ අවුරුද්ද අර කලින් කිව්ව හැටියට කවුරුත් හැම තැනම අපිට නම් දකින්න ලැබෙනවා පිළිවෙතින් පෙළ ගැසීම කියලා. ඒක නිසා අපටත් හිතුණා ඒකට අදාළ යමක් කියන්න පිළිගත්තත් නැතත්. ඉතින් මේ අර කොන් වෙලා තියෙන ආර්ය වංශ සූත්‍රය අපට අද හිතුණා කියන්න මේ පොසොන් පොය දවසේ විශේෂයෙන්ම අන්නර අපේ ලංකා ඉතිහාසයට සම්බන්ධ නිසා ඒ මහා වංශේ වගේම අටුවා කතාවල අර විදිහට මහ පුදුම විදිහට සඳහන් වෙනවා ශාල පිරිසේදීලා ගියයි කියලා ආර්ය වංශ සූත්‍ර දේශනාව අහන්න කියලා. ඉතින් අපි ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා අපි කල්පනා කරගන්න ඕන ශාසනික වටිනාකම්. ශාසනික වටිනාකම් කියලා කියන එක ගිහි ලෝකයේ තියෙන වටිනාකම් වලට වැඩිය වෙනස්. පංසුකූල සිවුරක ඇති වටිනාකම මොකද්ද? සසල ගුණින් ඇදලා ගත්ත එක සෝණින් අරගෙන බුදුරජාණන් වහන්සේ පවා ඒ සෝණින් අරගත්තු එකක් ඕක පඳු බෝලා ඉතින් විවරණ කරගෙන. මොකද මේ පින්නතන සමහර විට දන්නව ඇති ඔය දසධම්ම සූත්‍රය කියලා එකක් තියෙන සංඝයා වහන්සේලා නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්න වේවන්නිහම් අජ්ජපගතෝති. සංඝයා වහන්සේලා පළමුවෙම හිතන්න තියෙන දේවන්නේ මම විවරණ භාවයට පැමිණියේ වෙන්නේ. මොකද ගිහියාගේ ස්වභාවය වෛවර්ණ භාව. ගිහියාගේ ස්වභාවය වෛවර්ණ භාව. පැවිද්දගේ ස්වභාවය විවරණ භාව. විවරණ කියන එක තෝරලා තියෙනවා කාය වේවන්නියන් පරික්කාර වේවන්නියන්. කය විවරණ කර ගැනීම තමයි අර දසවද දුන්න කෙස් රවුල් ඒවා ඉවත් කරගන්න පැවිදීමේ. ඊළාට පරිස්කාර විවරණය තමයි ඔන්න අර ඒ හොඳ ඇඳුම් පැළඳුම් ඉවත් කළා මේ වගේ පංසුකූල සිවුරක් වැනි ඒ දුර්වර්ණ ඒ අතනින් මෙතනින් ගත්තු රෙදි කෑලි වෙනි මහගත්තු ඒ සිවුරක් දැරීම ඊළඟට ඒ වගේම කළු පාත්‍රයක් දැරීම ওই විදිය දේවල් වෙනි පිරිකර අන්න අර මතක් කළ දෙනවා දැන් ගිහියෙක් නෙවෙයි දැන් පැවිද්දේ. අන්න ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ පැවිදි වටිනාකම් අනුවයි මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දක්වලා තියෙන දසධම්ම සූත්‍රය. ඒකේ ප්‍රමුණ එකම ආර විවරණ භාවය. ඒ ඔක්කොටම අදාළයි මේ ආර්ය වංශ සූත්‍රයේ තියෙන කාරණා. ඒක නිසා හිතන්න නරකයි මේවා යල්පැනපු දේවල්. මේවා යල්පැනපු දේවල් නම් යල්පැනින්න පුළුවන් දේවල් නම් බුදුරජාණන් වහන්සේ අර කලින් කියාපු වචන යොදන්නේ නැහැ. අග්ගඤ්ඤා, රත්ත්‍ඤ්ඤා, වංශඤ්ඤා, පුරාණ, අසංකින්න අසංකින්න පුබ්බා ඔය විදිහට කියලා දක්වන විඤ්ඤෝහි සමන බ්‍රාහ්මණෙහි මේක අග්‍ර හැටියට සලකනවා දීර්ඝ කාලයක් නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණෙන් පිළිකුල් කරන්නේ නැසක කරන්න ඒතනම් ප්‍රතිපත්තිය. ඒක නිසා මේ පින්නකම් අදවැනි දවසක අධිනාන කරගන්න ඕන. අර අපි අර කියාපු බුද්ධ ශාසනයේ පිළිවෙත ඒ රැක ගන්න කැමැති නම් ඇත්ත වශයෙන් ගිහි හොවා පැවිදි හොවා මෙන්න මේ යටත් පිළිසෙන් මේ වටිනාකම් අඳුන ගන්නවා. ගිහි පින්නතුන් මේ වටිනාකම් අඳුන ගන්නේ නැත්නම් ඒකත් බලපානෝ සංඝයා වහන්සේලාගේ ජීවිතයට. ඒවට හිනා වෙනවනම් හාසයට නගිනවනම් හාසයට ලක් කරනවනම් අර ප්‍රතිපත්ති දූතාංග රකින්න බෑ සංඝයා බෑ නෙවෙයි ඒක අමාරුයි. ඊට වඩා වටින පරිසරයක් ඇතිවෙනවා. ගිහිනුත් මෙන්න මේ වටිනා ශාසනික වටිනාකම් තීරුම් ගැනීම නිසා අපි මේ වචන ටික කිව්වේ. එතකොට මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන අර මේ අපි නිතර කියන එකක් තමයි මේ ශාසන පහන නිවෙන්න ළඟයි කියන එක. නිවෙන්න ළඟයි කියලා කියන්න වෙනවා. එබඳු යුගයක යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා සසර දුක් කියලා වර කරගන්න ඕන අර කියාපු ආධනික වටිනාකම් සිහිට නගාගෙන. එතකොට ඒකේ ආරම්භය තමයි මේ පින්වතුන් අද දින මේ වටිනා ශීලයක් සමාදන් වෙලා ඒ වෙනුවෙන් අප කැප වෙලා මෙතෙක් මේ සමන් උසස් සීලයක් සමාදන් වෙලා ඒක රකිමින් ඉනාට බණ භාවනා කළ දැන් මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාත් ශ්‍රවණය කළා මේ නියම් ගති යුත්තක් ඇතොත් අරගෙන එතන තමන් ඒ තීල සමාධි ප්‍රඥා කියන ගුණව දිනු කරගෙන කවුරුත් බලාපොරොත්තු වෙන්නා වූ උතුම් ආර්ථින උතුම් මමා මහණියන් සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිවේදයෙන් ලබා ගැනීමට මේ දේශනාවත් හේතු වාසනා ආයුවක් ප්‍රාර්ථනා කරන අවිචේස අකනිතා දක්වා යම් තාක් සත්ව කෙනෙක් සැතොත් මේ බඳු මේ දේශනාවේ ශ්‍රවණමේ ඒ කුසලයේ අනුමෝදන් වීමට අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධි කිලුතු මමා මහණියන් සනසෙත්වා එසේම මේ පින්තුන්ටත් මේ ශාසන ගුණ ධර්ම රැක ගන්නටත් මේක හේතු වාසනා ආයුවා කියලා ප්‍රාර්ථනා කරන දැන් මේ ගාථා කියන්නේ එතාවතා චම්හිහි සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදි ආකාසට්ඨා රුම්මට්ඨා දේවානාදා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිනං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා රුම්මට්ඨා දේවානාදා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිනං රක්ඛන්තු ආකාරට්ඨාදි භුම්මට්ඨා දීවානාගා මහින්ද පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං දුක්ඛප්පත්තා දුක්ඛා භයප්පත්තා භයා ශෝකප්පත්තා ශෝකා හොන්තු සබ්බේ විපානෝ දුක්ඛප්පත්තා දුක්ඛා භයප්පත්තා භයා ශෝකප්පත්තා ශෝකා හොන්තු සබ්බේ විපානෝ දුක්ඛප්පත්තා දුක්ඛා සුකාහන්තු සබ්බේ පිපාණ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාද සතං සමාදමෝ හමුතු යාව නිබ්බාන පති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී සතං සමාදමෝ හමුතු යාව නිබ්බාන පති සතං සමාදමෝ හමුතු යාව නිබ්බාන සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සෝත්ථි භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සෝත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේ සම්බ සංඝාන් භාවේන සදා සුති භවන්ති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සංඝ සම්පති නීවචි අතෝ නිබ්බාන සම්පති මිනාතේ සම්චෝදි
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.